ജാതകയ.
අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමෙහි වැඩවසනසේක්. එක්තරා බ්‍රාහ්මණයෙකු අරබයා මෙම කාමජාතක දේශනාව දේශනා කොට වදාළසේක.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නමින් රජ කෙනෙක් රජ කළා. මේ රජතුමාට පුතුන් දෙදෙනෙක් සිටියා. කලක් ගියාට පසු රජතුමා පුතුන් දෙදෙනාගෙන් වැඩිමහල් පුතාට යුවරජ පදවියත් බාලපුතුට සෙනවි පදවියත් පිරිනමා දැහැමින් රාජ්‍යය පාලනය කළා. මෙහෙම ඉන්න අතරතුර රජතුමා රෝකාතුර වී මිය පරලොව ගියා.
ඉන්පසු රටවැසියෝ වැඩිමහල් කුමරු රාජ්‍යයෙහි අභිෂේක කිරීමට උත්සාහ ගත්තා. නමුත් ඔහු රජකම භාර ගැනීමට අකමැති වුණා. මම රාජ්‍යය නොකරමි. ඒ වෙනුවට මාගේ බාල සොහොයුරා අභිෂේක කරවන්න ඔහු ඉල්ලා සිටියා.
එවිට ඇමතිවරුන් මෙහෙම කිව්වා. ඔබ වහන්සේ සිටියේදී මලනුවන්ට රාජ්‍යය භාර දීමට අපේ අකමැත්තක් නැහැ. ඒ වුණත් යුවරජ තනතුර හෝ සෙනවිරත් තනතුර භාර ගන්න.
එවිට කුමාරයා, මට යුවරජ තනතුරවත් සෙනවිරත් තනතුරවත් ඕනේ නැහැ. මං කැමති ලෙස ඇවිදින්නට යනවා. මලනුවන්ට රාජ්‍යය ලබා දෙන්න. එසේ පවසා පිටිසර ගමකට ගොස් එහි සිටානන් කෙනෙකුට බැල මෙහිවර කරන්නට පටන් ගත්තා.
කලක් ගත වුණාට පසුව මේ නම් රාජකුමාරයෙක් කියා දැනගත් සිටානන් කුමාරයාට බොහෝම හොඳින් සංග්‍රහ කළා. ඒ කාලයේ බරණැස් රජතුමාගේ රාජපුරුෂයෝ බතු අය කරගන්නට ඒ ගමටත් ආවා.
සිටානන් රාජකුමාරයාට මෙහෙම කිව්වා. කුමාරයාණනි, මම ඔබ වත් පෝෂණය කරනවා. ඒ වුණාට බතු අය කරන අය අපගෙන්ද බතු ගන්නවා. ඔබගේ සොහොයුරු රජතුමාට කියා මේ බද්දෙන් අපව නිදහස් කර දෙන්න.
කුමාරයා සිටානන්ගේ ඉල්ලීම ඉටු කර දුන්නා. ඉන්පසු මේ ගැන දැනගත් ගමේ බොහෝ දෙනෙක් කුමරුට කියා බතු නිදහස ලබා ගත්තා. මෙසේ කටයුතු සිදුවෙද්දී මේ කුමාරයාට තෘෂ්ණාවක් ඇති වුණා. ඉන්පසු කුමාරයා මොකද කළේ දන්නවද? ඔහු ඒ ගම්වල බදු තමාට ලබා දෙන්නයි රජතුමාගෙන් ඉල්ලා සිටියා. රජතුමාත් එය ඉටු කළා. ඉන්පසු මේ කුමාරයා සෙනවිරත් තනතුරත් ඉල්ලුවා. රජතුමා එයත් ලබා දුන්නා. ඉන්පසු යුවරජ තනතුරත් ඉල්ලුවා. රජතුමා එයත් ලබා දුන්නා.
මෙසේ කටයුතු සිදුවෙද්දී කුමාරයාගේ සිතේ ක්‍රමයෙන් තෘෂ්ණාව වැඩිවන්නට වුණා. ඊළඟට මේ කුමරු තනව් වාසීන් සංවිධානය කරගෙන රාජ්‍යය පැහැර ගැනීම සඳහා බරණැස් නුවර වැටළුවා. රාජ්‍යය දෙන්න, නැත්නම් යුද්ධ කරන්න. කුමාරයා තමාගේ සොහොයුරු රජතුමාට දූතයන් අතේ පණිවිඩයක් යැව්වා.
මෙය ඇසූ සහෝදර රජතුමා, මේ මොන යුද්ධයක්ද? මොහු එපා කිව්ව රාජ්‍යය නේද මා ගත්තේ? මල්ලී තමාගේ සොහොයුරාව මැරුවා කියන නින්දාවෙන් මා ගැලවෙන්න ඕන. මෙසේ සිතා සොහොයුර පැමිණ රාජ්‍යය බාරගන්න කියා දූතයන් අත කියා යැව්වා. රාජ්‍යය භාරගත් කුමාරයා සිය මලනුවන්ට සෙනවිරත් තනතුර ලබා දුන්නා. රජකම භාරගත් පසුව ඔහුගේ තෘෂ්ණාව තව තවත් වර්ධනය වුණා.
එක් රාජ්‍යයකින් වැඩක් තිබෙයිද? තව රාජ්‍ය දෙක තුනක් අල්ලගන්න ඕනේ. රජතුමා සිතුවා. දෙව්ලොවට අධිපති වූ ශක්‍ර දෙවියන් මිනිසත් ලෝකය දිහා බලද්දී රජතුමාගේ තෘෂ්ණාව දැක්කා. මොහුගේ සිතට ශෝකය දී නිග්‍රහ කොට නිසි මගට ගනිමි කියා සිතූ සක් දෙවිඳු බමුණකු ලෙස රජවාසලේ දොරටුව අසලට පැමිණ බමුණු මානවකයෙක් රජු දකින්නට ඇවිත් ඉන්නවායි කියා රජතුමාට පණිවිඩයක් යැව්වා. රජතුමා ඔහුගේ පැමිණීමට හේතු ඇසුවා. රහසක් තිබෙයි කියන්නට එය ඔබතුමාට පමණක්ම කියන්න අවශ්‍යයි කියා ඔහු පැවසුවා. මහරජතුමනි, මං ආවේ ඔබ වහන්සේට මාගේ බලයෙන් රාජ්‍ය තුනක් ලබා දෙන්න. ප්‍රමාද නොකර ඉක්මනින් යාම සුදුසුයි.
යහපති, දැන් මා කරන්න ඕනෑ කුමක්ද?
සේනාව සංවිධානය කරන්න ඕනෑ.
රජතුමා සේනාව සංවිධානය කළා. දේවානුභාවය නිසාම බමුණා කවරෙක්ද, කොහේ සිටද ආවේ, අවශ්‍ය මොනවාද, මෙසේ ඇසීමටවත් බත් බුලත් දෙන්නටවත් රජතුමාට අමතක වුණා. රජතුමා දෙවැනි දින ගමනට සේනාව සංවිධානය කර බ්‍රාහ්මණ තරුණයා කැඳවන්න අනකලා.
දේවයන් වහන්ස, එම මානවකයා යන්න ගියා. ඔබ වහන්සේට රාජ්‍ය තුනක් ලබා දෙන්නට ආ ඒ මානවකයාට සැලකුවේ නැත්තේ ඇයි? ඔහුට බත් බුලත් වැටුප් ඉඳුම් හිටුම් දෙන්නට අපට නියෝග නොකළේ ඇයි? ඇමතිවරු රජතුමාගෙන් ඇහුවා.
ඇමතිවරුනි, එය මට අමතක වුණා. මේ නුවර කොහේ හෝ ඔහු සිටි. ඔහු සොයාගෙන එන්න. රජතුමා මෙසේ කියා පිරිසක් පිටත් කර හැරියා.
බමුණු තරුණයා සොයාගත නොහැකි වූ පිරිස ආපසු පැමිණියා. රජතුමා බොහෝසේ ශෝකයට පත් වුණා. අහෝ, රාජ්‍ය තුනක් අහිමි වුණා. මෙසේ කියා ශෝක වූ රජතුමාගේ ලය වියලි, අක්මා පපු තදවි, ලේ අතිසාරය ඇති වුණා. වෛද්‍ය ප්‍රතිකාර කළත් ඒවා සියල්ලම නිෂ්ඵල වුණා.
ඒ කාලයේදී සැවැත් නුවර එක් බමුණු මානවකෙක් තක්සලා නුවරට ගොස් ශිල්ප ඉගෙනගෙන ආපසු පැමිණ සිටියා. ඔහු රජතුමාගේ අසනීප තත්වය ගැන අසා, මම රජ්ජුරුවන් සුවපත් කර දෙමි කියා රජවාසලට ගියා.
වෛද්‍යවරුන් වෙදකම් කිරීමට අසමත් වෙද්දී බාල තරුණේ කෙසේනම් මාසුවපත් කරයිද? ඔහු ආවේ පිළියම් කරන්නට නම් කිසියම් දෙයක් දී ආපසු යවන්න, රජතුමා කිව්වා.
මට වෙදුන්ට දෙන මුදල් අවශ්‍ය නැහැ. බෙහෙත්වල මිල මුදල් පමණක් ලබා දෙන්න, බමුණු මානවකයා පැවසුවා. එය අසා සතුටු වූ රජතුමා මානවකයාට පිළියම් කිරීමට අවසර දුන්නා. දේවයන් වහන්ස, මම පිළියම් කරන්නම්. මට රෝග නිධානය දැනගන්නට ඕනෑ. බමුණු මානවකයා පැවසුවා. රජතුමා ලැජ්ජාව නිසා රෝග නිධානය කියන්නට මැලි වුණා. රජතුමනි, රෝග නිධානය නොදැන වෙදකම් කරන්න බැහැ. ලැජ්ජා නොවේ කියනු මැනවි.
එවිට බ්‍රාහ්මණ මානවකයකු පැමිණ රාජ්‍ය තුනක් ලබා දෙන්නට යෝජනා කළ සැටිත්, සේනා සංවිධානය කළ සැටිත්, ඉන් පසු මෙතෙක් ඔහු නොදුටු බවත් පවසා සිටියා. නුවණැති බමුණු තරුණයා අසනීපයේ මුල රාජ්‍ය ලෝභය බව දැනගෙන රජතුමාට අවවාද කළා.
මේ තෘෂ්ණාව ඉදිරියටත් මේ ලෙසට පවත්වාගෙන යන්නේ නම් සතර අපායට තමයි යන්න වෙන්නේ. වස්තුකාම ක්ලේශකාම ගැන සිතන සත්වයා එය ඉටු වූ විට බලවත් සතුටටපත් වෙනවා. ආයෙමත් ග්‍රීෂ්ම කාලයේදී ඇතිවන පිපාසය හමුවේ සත්වයා කාම තෘෂ්ණාවෙන් පිපාසයටපත් වෙනවා. වැඩෙන්නා වූ වස්සකුගේ ඉස්මුදුන පලාගෙන එන අංයුවලද ක්‍රමයෙන් වර්ධනය වෙනවා. මේ ලෙසම නුවණ නැති සත්වයා තුල නොලැබූ වස්තුෙහි කාම තෘෂ්ණාවද, රූප ශබ්ද ආදිය පිළිබඳ කාම තෘෂ්ණාවද වැඩි වර්ධනය වෙනවා. තවද මේ ලෝකයේ යම් සත්වයේ සහල් වී ආදි සප්තවිධ ධාන්‍යයෙන් යුක්ත වූ කෙත්වතු ඇති ඇත් අස් ගව මහිෂාදීන්ද දාස දාසීන්ද මුතු මැණික් ආදි දශවිධ රත්නයෙන්ද සම්පූර්ණ වූ මුළු ලෝකයම කිසිවකු හට දුන්නත් මේ සියලු ජීවී අජීවී වස්තුවලින් එක මිනිසකුගේ හෝ සිත පිරෙන්නේ නැහැ. පංච මහා ගංගාවන්ගෙන් මහසයුර පිරෙන්නේ නැතිවක් මෙන් කොතෙක් වස්තුව ලැබුණත් සිත පිරෙන්නේ නැහැ. මේ කාරණය තේරුම් ගන්නා පුත්කලයා ත්‍රිවිධ සුචරිතයෙහි හැසිරිය යුතුයි. තවද මේ ලෝකයේ රජ කෙනෙක් සේනාව සංවිධානය කර සතුරන් පරාජය කර මුළු පෘථුවි තලයම ජයගෙන සතර මහා සාගර අවසාන කොට දසදහසක් යොදුන් දඹදිව සිට රාජ්‍යශ්‍රී අනුභව කරන්නේද? සතර මහා සාගරය තුළ වූ රාජ්‍යයෙන් සෑහීමකට පත් නොවි අන්‍ය දේශ දේශාන්තරවල රාජ්‍යන් ගැනත් සිතනවා. දේවයන් වහන්ස, තෘෂ්ණාධික සත්වයා සතුටු කිරීමට කිසිවෙක් සමත් වෙන්නේ නැහැ. සත්වයේ ප්‍රමාණය ඉක්ම වූ ආශාවන් ගැන සිතුවත් ඉන් සතුටු වෙන්නේත් නැහැ. නැවත නැවත එම කාමය තමා ළඟට එනකම් බලාගෙන ඉන්නවා. ඒ නිසා කෙනෙක් වස්තුකාමයට, ක්ලේශකාමයට කයින් සුදුසු දේ කර නුවණින් ආදීනව දැකගත් විට එම පුද්ගලයා ප්‍රඥාවන්ත වෙනවා. ඔහුගේ පුරුෂකාමය නිසා දැඩි පීඩාවට පත්වන්නේ නැහැ. ඔහු තෘෂ්ණාවෙන් වසඟයට පත්වන්නේ නැහැ. ප්‍රඥාවන්තයෙක් වන ඔහු ගංගා මාලනම් පසේ බුදු බව ප්‍රාර්ථනය කරන බෝසතුන් වගේද, අර්ධ මාසක නම් රජතුමා වගේද තෘෂ්ණාවෙන් වසඟයට පත්වෙන්නේ නැහැ. සමුද්‍රයසේ මහා ප්‍රඥාව ඇති ඔහු ගිනි ජාලාවකින් හෝ සමුද්‍ර ජලය උණුවෙන්නේ නැහැ වගේම කාමයෙන් දැවී යන්නේ නැහැ. සම්වැඩ කරන අයෙක් නිපදවන ඒ සමෙහි යම් යම් තැන් කපාහැර පාවහන් සාදා විකුණනවා. ඔහු එයින් මිලමුදල් ලබා පුත්‍රධාරාදීන් පෝෂණය කරනවා. සුඛිතව මුදිතව සිටිනවා. එසේම නුවණැති සත්වයන් සම්කපන නියනක් හා සමාන ප්‍රඥාවෙන් වස්තුකාමයත් ක්ලේශකාමයත් සිඳ බිඳ දමනවා. ඒ ඒ කාම ප්‍රභේද බිඳිනවා. එවිට කාමච්ඡන්දයෙන් තොර වූ පුද්ගලයාගේ සිත, කය, වචනය යන තුන්දොර අකුසලයෙන් මිදෙනවා. සැපත ලැබෙනවා. ඉතින් මේ සිත, කය, වචනය කාමදාහයෙන් තොරකොට සැපයෙහි ඉන්න කැමති පුද්ගලයා භාවනා කර ධ්‍යාන වඩා බ්‍රහ්මලෝකයේ ඉපදෙනවා.
බ්‍රාහ්මණ තරුණයා මෙසේ ධර්මය පහදා දෙමින් සිටියදී රජතුමා සීසත අරමුණු කරගෙන භාවනා කොට උදාන කසින සමාපත්තියෙන් ධ්‍යානලාභී අයෙක් බවට පත් වුණා. එවිට සියලුම රෝග සුව වී යහනේ නැගී සිට බ්‍රාහ්මණ තරුණයාට මෙහෙම කිව්වා. මෙතෙක් වෛද්‍යවරු මට ප්‍රතිකාර කරන්නට සමත් වුණේ නැහැ. ඔබගේ ප්‍රඥාව නමැති ඖෂධයෙන් මා සුවපත් කළා. ඔබ කාමයෙහි ආදීනව කියා පැවසූ දේ කහවණු 8000ක් වටිනවා. තරුණය, මම එය සිහි කරලා 8000ක් වස්තුව ඔබට ප්‍රදානය කරනවා.
බ්‍රාහ්මණ තරුණයා එම ධනය ප්‍රතික්ෂේප කළා. මට සම්පත් අවශ්‍ය නැහැ. ඔබට ධර්මය දේශනා කරන විට වස්තු කාමය හා ක්ලේශ කාමය මගෙනුත් ඉවත් වුණා. මම සම්වැඩකරුවා පිළිබඳ කතාව කියා දෙද්දි 이르දි ධානය ලැබුවා.
එවිට රජතුමා බොහෝ සතුටට පත් වුණා.
දේවයන් වහන්ස, ධර්මයෙහි හැසිරෙන්න නුවණති බ්‍රාහ්මණ තරුණයා මෙසේ කියා නැවතත් අවවාද කර අහසින් හිමාලයට ගොස් පැවිදිව භාවනා කර බඹලොව ඉපදුනා.
මහණෙනි, කුඹුරෙහි අස්වැන්න අහිමි වූ නිසා ශෝක කළ බමුණා එකල්හිද මම නිශ්ශෝක කළෙමි. ඒ කාම ජාතකයෙහි රජ්ජුරුවන් වී උපන්නේ මේ බමුණාමය. නුවණැති බ්‍රාහ්මණ තරුණයා වී උපන්නේ බුදු වූ මම්ම වේදැයි පූර්වාපර සන්ධි ගලපා මෙම දේශනාව නිමා කොට වදාළසේක.
කාම ජාතකය සරල සිංහල බසින් රචනා කළේ ආචාර්ය W.A. අබේසිංහ. ඉදිරිපත් කළේ වත්සලා සමරකෝන්, උපුල් රංජිත් හේවාවිතාන ගමගේ.
ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයීය ස්වාමී විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයීය සමකාලීන ඉන්දියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ නිෂ්පාදනයකි.